ಶೋಕ ಪ್ರಕಾಶ ಸಹ ಯೋಜನಾ ಇದ್ರಿಪಾತ್ ಕಿರಿಮ ಗರು ಸಭಾನಾಯಕತುಮ ಹಿಟಪು ಪಾರ್ಲಿಮೆಂಟ್ ಅಭಾಪ್ರಾಪ್ತ ಗರು ಎಂ ಕೆ ಎ ಡಿ ಎಸ್ ಗುಣವಾದನ ಮೆತ್ತುಮ
ತ್ರಿಕುಣಾಮಲ ಡಿಸ್ಟ್ರಿಕ್ಟ್ ಜನತಾವ ನಿಯೋಜನೆ ಕರ್ಮಿನ್ ವಸರ ಗಣನಾವಕ್ ಪಾರ್ಲಿಮೆಂಟ್ ಮಂತ್ರಿವರೆಗೂ ವಶೇನ್ ಸುವಿಶೇಷ ಮೇವರ ಕಿಟುಕರಮೇನ್ ಜನತಾ ಹದವತ್ತುಲ ಆಧರಣೀಯ ಮತಕಯನ್ ಸನಿಟುಹನ್ ಕಲ ಎಂ ಕೆ ಎ ಡಿ ಎಸ್ ಗುಣವರ್ಧನ ಮೆತಿತುಮಾಗೆ ಅಭಾವ್ಯ ಪಿಲಿಬದ ಶೋಕೆಯ ಪಲಕಿರಿಮೆ ಯೋಜನಾವ ಮೇಮ ಅವಸ್ಥಾವೇದಿ ಗರು ಸಭಾವಟ ಮಾಮ ಇದಿರಿಪತ್ ಕರಮಿ ಎಂ ಕೆ ಎ ಡಿ ಎಸ್ ಜೂಲಿಯಸ್ ಗುಣವರ್ಧನ ಮಹತಾಗೇತ್ ಕೆ ಆರ್ ಪಿ ಗುಣವರ್ಧನ ಮೆತಿನಿಯಗೇತ್ ಸದಾಧಾರ ಪುತ್ರರತ್ನೆ ಲೆಸ 1947 ಮಾರ್ಚ್ ಮಾಸ 6ನೇ ದಿನ ಕಂಪಾ ರೋಲೇದಿ ಎಂ ಕೆ ಎ ಡಿ ಎಸ್ ಗುಣವರ್ಧನ ಮಹತಾ ಜನ್ಮ ಲಾಭೆ ಲಭುವೇ ದೊರ್ನಗೊಡ ಪ್ರಾಥಮಿಕ ವಿದುಹಳೆನ್ ಸಿಪ್ಸತ್ರ ಹೆದಾರಿ ಆರಂಭಕಲೆ ಮೆತುಮಾ ರದ್ದಲುವ ಪಂಜಾಲೋಕ ವಿದ್ಯಾಲಯನ್ ಸಹ ಬೀರಂಬುವ ರಜೆ ಪಾಸಲಿನ ವೆಡದುರ ಅಧ್ಯಾಪನ ಕಟಿತುವಲ ನಿಯಲುನೇ ತರುಣವಿಯ ಎಲೆಬೀಮ ಸಮಗ 1960 ವಸರೇದಿ ಇಡಂ ಕೌಸಾರಿ ದೆಪಾರ್ತಮೇಂತುವೆ ಇಡಂ ಓವಸಿಯರ್ ತಂತುರ ಕ್ಲಬ ರಾಜ್ಯ ಸೇವೆಯ ಬೆಂದು ಮೆತುಬಾಗೆ ಪಲಬು ಸೇವಾ ಸ್ಥಾನ ತಿರುಕುಣಾಮಲ ಕಚೇರಿಯ ಏದಿ ಅಲುತೆನ್ಮ ಎರಂಬು ವಾರ್ನಲ ಜನಪದ ಕಟಿತು ಕ್ರೀಮ ಮೆತುಬಾಗೆ ಮುಲ್ಮ ರಾಜಕಾರಿಯೂ ಅತರ ಸಿಂಗಲ ಮುಸ್ಲಿಂ ಸಹ ದೆಮಳ ಎರ ಜನಕುಟಸ್ತುನಮ ಈ ಪದಿಂಜಿಕರ ವೀಮದ ಸಿದುಕಲ ಯುತುವತಿಮುನಿ ಮೇಮ ಪದಿಂಜಿಕ್ರಿಯಂ ವಲದಿ ಅತಿ ಊ ನೋಯ್ಕುತ್ ಪ್ರಶ್ನ ಮೆದ ತಮ ರಾಜಕಾರ್ಯ ನೊಪಿರಿಹೆಲ ಇಟು ಕಿರೀಮಠ ಮೆತುವಾಗತ್ ಉತ್ಸಾಹಯ ಮೇದಿ ಇತ ಅಗೇ ಕೊಟ ಸಿಹಿಪತ್ ಕಲಯುತಿ ಪಶುಕಲಕ ಬಾಲಿನಿ ಮಣಿಕೆ ರಾಜಗುರು ಬೆನವಿಯ ಸಮಗಿನ್ ಯುಗದಿವಿ ಅನುಭು ಎತುಬಾ ಲಲಿ ಮಿಲಡ್ರಾಯ್ ಗುಣವರ್ಧನ ಪುತುರುವನ್ ನೆಲ್ಕಾ ಗುಣವರ್ಧನ ದಿಯನಿಯ ಮೆಲವಟ ದಾಯದ ಕಲೆಯೇ ಮಿತುಬಾ 1968 ದಾವಿನಿ ಮಾಸ ಪಲವಿನಿ ದಿನ ಅನುವೈ ದಹತುನ ನಿಲಾಂಕೆ ಯಟದೆ ಪೊಲೀಸ್ ಕುಸ್ತಾಪಲ್ ವರೆಯಕು ಲೆಸ ಪೊಲೀಸ್ ಸೇವೆಯಟ ಎಕ್ವಿ ಎತ 1973 ಅಟವಿನಿ ಮಾಸ ವಿಶುವಿನ ದಿನ ಉಪ ಪೊಲೀಸ್ ಕುಸ್ತಾಪಲ್ ವರೆಯಕು ಲೆಸ ಉಸಸ್ವೀಮ ಲಭಾ ಅತಿ ಅತರ ನೊಚ್ಚಿಯಾಗಬ ಕಿಲ್ ನೊಚ್ಚಿಯ ಪೊಲೊಂಡರು ಸಹ ಯನ ಪೊಲೀಸ್ ಸ್ಥಾನವಲ ಪೊಲೀಸ್ ಸ್ಥಾನಾಧಿಪತಿ ವರೆಯಕು ಲೆಸ ಸೇವೆ ಕರೆಯತ ಪೊಲೀಸ್ ಸೇವೆ ದಿವತ್ ಭೀಮೇನ್ ಪಶು 1989 ಸೇರುವಿಲ ಆಸನೇ ಶ್ರೀಲಂಕಾ ನಿಧಾಸ ಪಕ್ಷ ಸಂವಿಧಾಯಕ ಲೆಸ ಪತ್ವಿ ಎಮ ವಸರೇ ಪ್ರವತಿ ಮಹಾಮತಿವರನೇದಿ ತ್ರಿಕುಣಾಮಲ ಡಿಸ್ಟ್ರಿಕ್ಟೇನ್ ತರಂಕರ ಇಂಜಾಗಿನ ಪ್ರಥಮ ವರ್ಗ ಪಾರ್ಲಿಮೆಂಟ್ ಮಂತ್ರಿ ಹುರಿಗೆ ವೀಮೆ ಭಾಗ್ಯ ಉದಾಕರ ಗತ್ತತರ ಮಿತುಮಾ ದಿದಾಸ ದಿದಾಸಕ ವಸರವುಲ ಪ್ರವತಿ ಮಹಾಮತಿವರಲ್ಲಿ ಜಯಲಭಾ ಪಾರ್ಲಿಮೆಂಟುವೇ ಗರು ಮಂತ್ರಿವರಿಗೂ ಲೆಸ ಪತ್ವಿ ಜನತಾವರ ಸೇವೆಯಕ್ಕಲೇ ನವತ 2008 ವರ್ಷೇ ಪ್ರವತಿ ಪಲಾಟ್ ಸಭಾ ಮೆತಿವರ್ನೆಂದ ಜಯಗತ್ ಗುಣವರ್ಧನ ಮೆತ್ತುಬಾ ನಗನಿಹಿರ ಪಲಾಟ್ ಸಭಾವಟ ತೇರಿ ಪತ್ವಿ ಪಲಾಟ್ ಸಭಾ ಮಂತ್ರಿವರಿಗು ತಮ್ಮ ಪ್ರದೇಶೇಟ ಗಮಟ ಜನತಾವಟ ಇಟುವೇ ಯುತು ಯುತುಕಂ ವಗಕೀಂ ನೊಪಿರಿಯಲ ಇಟುಕಲ ತಡತ್ತುಕು ಲೆಸ ಪೆನ್ವಾದಿಯ ಹಕಿಯ ತ್ರಿಕುಡಾಮಲ ಡಿಸ್ಟ್ರಿಕ್ಟ್ಯ ನಿಯೋಜನೆ ಕರಮಿ ನವತ 2010 ವಸರೇದಿ ಮಹಾ ಮೆತಿವರ್ನ ಇದಿರಿಪತ್ತು ಗುಣವರ್ಧನ ಮೆತ್ತುಬಾ ಏನ್ ಜಯಗ್ರಹಣೇಕರ ಬುದ್ಧ ಸಾಧನ ಆಗಮಿ ಕಟಿತು ನಿಯೋಜ್ಯ ಮತಿವರೇ ಅಲೆಸ ಕಟಿತು ಕಲಿಯ ಎಸನ್ಸಿಟ 2010 ವಸರತೆಕ್ ಅವರುದು ಹತರ ಪಮನ ಕಾಲ ನಿಯೋಜ್ಯ ಅಮತಿ ದೂರೇ ದರು ಗುಣವರ್ಧನ ಮೆತ್ತುಮ ಏದಿ ಇಟುಕಲ ಸೇವೆಯ ಅಗೀಮ ಕಲಿಸ ಬುದ್ಧ ಸಾಧನ ಶ್ರೀ ದೇಶಾಭಿಮಾನಿ ಸಮ್ಮಾನಿ ಎಂದ ಪಿದುನ್ ಲಮಂಟ ತರಂ ಭಾಗ್ಯವತ್ ಪುದ್ಗಲೇ ಕುವಿಯ ಪಸುಗಿಯ ವಸರೇ ಪ್ರವತಿ ಜನಾಧಿಪತಿ ವರದಿ ಪೊದು ಅಪೇಕ್ಷಕೆಯಾಗಿ ಜಾಗ್ರಹಣೆ ಸಂದಹ ವಿಶಾಲ ಸಹಯೋಗಿಯ ಕ್ಲಬಾದುನ್ ಮೆತುಬ ಇನ್ ಪಶುವ ಯಹಾಪಾಲನೆಯ ಕರ ರಟಿ ಇದಿರೇಟ ಗೆನೆಯಾವಟ ಅತಿ ಜನಾಧಿಪತಿ ಸಮಗ ಎಕ್ವ ದಡಿ ಲೆಸ ಕೆಪವಿ ಕಟುತುಗಲ ಲೆಸ ಹದಿಮಿ ಹಕಿಯ ಪಶುಗಿಯ ಜನಾಧಿಪತಿ ವರನೇನ್ ಪಶು ಪತ್ತು ಆಂಡುವೆ ಇಡಮ್ಯಮತಿ ದೂರೇ ದರು ಮೆತುಬ 2015 ಮಹಾಮತಿವರ್ನೇದಿ ಎಕ್ಸಟ್ ಜಾತಿಕ ಪಕ್ಷ ನಿಯೋಜನೆ ಕರಮಿನ್ ಜಾತಿಕ ಲೈಫ್ಟಿನ್ ಪಾರ್ಲಿಮೆಂಟ್ ತೇರಿ ಪತ್ತ ನವತ ಇಡಮ್ ಅಮಾತ ದೂರ್ಯ ಒಬವನ್ ಲದಿ ಸ್ಯಾಮ ಪುರ ವ್ಯಸಿಯ ಕುಟುಂಬ ಇಡವಕ್ ಸ್ಯಾಮ ಇಡಮ ಕಟಬ ಒಪ್ಪುವಕ್ යන පරමාදර්ශී අධිෂ්ඨානය පෙරදැරිව ඉඩම් ඇමතිවරයා ලෙස කටයුතු කළ අතර වයම් පළාත් සභාවේ මුල්්‍ය අනුග්‍රහය මත ගොවි පවුල් 1000ක් ඉලක්ක කර ගනිමින් වස විසෙන් තොර ගෙවතු වගා ව්‍යාප්ති කිරීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාවට නංවා තිබේ. එසේම රැකියා විරහිත තරුණ තරුණියන් හට රැකියා ලබා දීමට උතුරු නැගෙනහිර අවතැන් වූවන්ට ස්ථිර ඉඩම් ලබා දීමට ඔහු මහත් පරිශ්‍රමයක් දරමින් කටයුතු කළා. එතුමා හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් 2016 ජනවාරි මාස 19 වෙනි දින සැමට සෝසුසුම්ගෙන දෙමින් ජීවිතයෙන් සමුගන්නා විට 69 වෙනි වියේ පසු විය. ගරු කතානායකතුමනි, 1989 වසරේ සිට 1994 දක්වා 2000 සිට 2004 වසරේ දක්වා නැවත 2010 වසරේ සිට 2010 වසර දක්වා අවුරුදු 14කට වැඩි කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනතාවට අගනා මෙහෙවරක් ඉටු කළ ගරු MKADS ගුණවර්ධන මැතිතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරන අතර මෙමෙ උත්තරීතර සභාවේ ශෝකය එතුමාගේ දයාබර බිරිඳ දරුවන් ඇතුළු පවුලේ ඥාතීන් වෙත දන්වා යවන ලෙස යෝජනා කරමි.
ගරු අග්‍රාමාත්‍ය
නියෝජ්‍ය කතානායකතුමනි, ශෝක ප්‍රකාශයේ යෝජනා ස්ථීර කරන ගමන් මං විශේෂයෙන්ම අපේ ලක්ෂ්මන් කිරියල සභානායකතුමා කරුණු ප්‍රකාශ කරපු නිසා මමත් ඒකට එකතු වෙලා මගේ ශෝකය ප්‍රකාශ කරනවා. MKDS ගුණවර්ධන ඇමතිතුමා තමන්ගේ රැකියා ජීවිතය ආරම්භ කර ඉඩම් අමාත්‍යංශයෙන් අවසන් කරෙත් ඉඩම් අමාත්‍යංශයෙන්. එතුමා 1966 දඩලි සේනනායක ආණ්ඩුව තිබෙන කාලේ ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ඉඩම් ඕවසියර් කෙනෙක් වශයෙන් පත් වුණා. එතුමා එහෙම සේවය කළා. විශේෂයෙන්ම අවුරුදු 49කින් පස්සේ එතුමා ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවට ආවේ ඉඩම් අමාත්‍යංශය භාර ඇමතිතුමා හැටියට. ඒකත් මං හිතන්නේ එතුමා ඇති කරලා තිබුණ වාර්තාව. මං එතුමා දැනගත්තේ 1989. ඒ වෙනකොට එතුමා පාර්ලිමේන්තුවට පැමිණලා හිටියේ තිරුකුණාමල දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් හැටියට. ඊට ඉස්සෙල්ලා පළාත් සභාවට තේරිලා හිටියා. එදා ඉඳන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල විශේෂයෙන්ම ප්‍රතිසංවිධානය කරන්න, ඒ වගේම මතවාද ඉදිරියට ගෙන යන්නත් ක්‍රියා කරපු මන්ත්‍රීවරයෙක් හැටියට මම එතුමා පිළිගත්තා. එතුමා තිරුකුණාමලේ ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒ ඡන්ද පදනම ශක්තිමත් කරන්නටත්, විශේෂයෙන් මේ ප්‍රදේශයේ ජනතාවගේ අයිතිවාසිකම් ගැන අමාරු කාලෙකදී හඬ නැගුව උද්ගලයෙක් හැටියට අපි පිළිගන්නට වමනයි. විශේෂ එතුමා මෙහාට මේ පාර්ලිමේන්තුවෙන් ඉස්සෙල්ලා ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් ඉවත් වෙලා පොලිසියට බැඳ පොලිසියට සේවය කරපු නිසා පාර්ලිමේන්තුව තුළදී පොලිස් කටයුතු ගැනත් එතුමා විටින් විට කතා කළා. පොලිසිය ගැන උගක් කරුණු දැනගෙන හිටිය පොලිස් නිලධාරීත් එතුමා ඇවිල්ලා මුණ ගැහුණා. පාර්ලිමේන්තුව තුළ මේ ප්‍රශ්න සියල්ලම මතු කරන්න කියලා. ඒත් මේ හැම එකටම වඩා එතුමා මේ නැගෙනහිර පළාත වෙනුවෙන් කතා කරා, සේරුයි ලාසනය ගැන කතා කරා, ඒ ප්‍රදේශයේ ඉන්න සිංහල ජනතාව ගැනත් විශේෂයෙන්ම එතුමාගේ අවධානය යොමු වෙලා ඒ පිළිබඳවත් එතුමාගේ අදහස් ප්‍රකාශ කරා. සේරුවිල පමණක් නෙමෙයි, වවුනියාවේ සිංහල ජනතාව ගැනත් එතුමාගේ අදහස් එතුමා ප්‍රකාශ කරා. ඒ වගේ ඒ අදහස් ප්‍රකාශ කරලා පාර්ලිමේන්තුවේ කතා කරලා එතුමා මේ වැඩ කටයුතු කරපු දක්ෂ ඇමතිවරයෙක් හැටියට, මන්ත්‍රීවරයෙක් හැටියට තමයි එමාගේ තියෙන මතකය. ඒ වගේම 2014 එතුමා මේ රටේ විශාල විපර්යාසයක් විප්ලවයක් කරන්න එකතු වුණා. ඒ තමයි මේ යහපාලනය ඇති කරන්න. එතුමාට මේ තිබුණ එවකට තිබුණ පාලනය එක්ක ප්‍රශ්න ගණනාවක් තිබුණා. ඒ යන මාර්ගය ගැන ජනතාවට ජනතාවගේ සහයෝගය නොමැති බව කීප වතාවක් එතුමා මට පාර්ලිමේන්තුවේ කතා කරා. මේ ලොබිය වෙන්න පුළුවන් නැත්නම් වෙනස් තැනවල අපි මේක වෙනස් කරන්න අපි ඔක්කොම එකතු වෙන්න ඕනේ, අපි කොහොමද එකතු වෙලා ආණ්ඩුවක් ගෙනියන්න ඕනේ බවට එතුමා කීප වතාවක් ප්‍රකාශ කරා. ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන මෛතුමා එතුමා පොදු අපේක්ෂයක් කියලා ප්‍රකාශ කරපු අවස්ථාවේදී එතුමා එක්ක ළඟින්ම ඇවිල්ලා හිටක පුද්ගලයෙක් තමයි ඒ අවස්ථාවේදී MKDS ගුණවර්ධන ඇමතුමා කියලා මම කියන්නේ රාජසේනාරත්න ඇමතුමා MKDS ගුණවර්ධන ඇමතුමාගේ එවල ඇවිල්ලා එවල ඉඳන් මෙතෙන්ට කැප වෙලා ඒ සටන ගෙනිච්චා එක එක රැස්වීම් වලට මම ඕන තැනක ගියොත් රැස්වීම් වල ඉන්නවා මම හාරිස්පත්තුවේ ගියොත් හාරිස්පත්තුවේ ඉන්නවා මං කුරුණෑගලගේ හැම රැස්වීමක මං දන්නේ කොහොමද එතුමා කොහොම හරි වැහැලේ වැඩ කටයුතු කළා අපිට විශාල ශක්තියක් බවට එතුමා පත් වුණා ඒ පත් වෙලා එතුමා අමාත්‍යාංශය බාරගත්තා මේ වැඩ කටයුතු කරා මම එතුමාට ආරාධනා කරා වුමනානම් එක්සත් ජාතික පක්ෂයක එන්න මේ ජාතික ලයිස්ට්වෙන් තරඟ කරන්න ඔබතුමා ඇවිල්ලා ඒ වැඩ කටයුතු කරන්න එතුමාට කිව්වයන් පස්සේ මං දැක්ක එතුමා එක පිළිගත්ත පමණ නෙමෙයි මං ගියේ හැම රැස්වීමක ඕනෑම කොනක එතුමා ඉන්නවා මං හෙලිකොප්ටරෙන් යනවා එතුමා වාහනෙන් යනවා මං හැමදාම මං ගියේ එක රැස්වීමකට නැත්තම් දෙයකට එතුමා ඇවිල්ලා කතා කළී වේලාසනින් යනවා අනේ ඒ ඒ කැපවීම එතුමාට තිබුණා විශේෂයෙන්ම කැපවීම අරගෙන මෙතෙන්ට ආපහු මේ අමාත්‍යාංශය අරගෙන එතුමාට ඌමනා වුණේ මං කොහොමද මේ ප්‍රදේශයේ ජනතාවට සේවයක් කරන්නේ අනේ ඒක එතුමා හිතේ තිබුණේ එතුමා විශේෂ එතුමා ඉඩම් මෙමෙතේට අපි කතා කරපු එක කාරණයක් තමයි සින්නක්කරොප්පු ලබා දෙන එක ගැන. සින්නක්කරොප්පු ලබා දෙන එක ගැන කතා කරා. එතුමා ජීව තුන් හතර නැති වුණා දැන් ඒක ක්‍රියාත්මක කරගන්න අපි පියවර අරගෙන තියෙන්නේ. ඒ වගේම තිරුකුණාමලයේ දියුණුව ගැන. එතුමා තිරුකුණාමලයේ දියුණුව ගැන කතා කරන්න එතුමා දැන් මෙතන හිටියත් ඒ සැලසුම් ටිකත් අපි දැන් හදාගෙන යනවා. එතුමාගේ ශනික කාරණ්‍ය වුණා උනේ කන්තලේ සීනි කර්මාන්ත ශාලාව යලි ක්‍රියාත්මක කරන්න. සීනි කර්මාශාල ක්‍රියාත්මක කිරීමේ ගිවිසුමත් මං හිතන්නේ ගිය සති දෙක තුළදී අත්සන් කළා තිබුණා. එහෙනම් එතුමා වුණේ බලාපොරොත්තු එක සීනි කර්මාශාල වුමනයි නැත්තම් මේ සීරුවෙල්ල ප්‍රදේශයේ ජනතාවට අපි කොහොමද රැකියා දෙන්නේ කියන විශාල ප්‍රශ්නයක් තමයි එතුමාට එදා තිබුණේ. එහෙනම් එතුමා බලාපොරොත්තු සමාරය සිදු වෙලා තියෙනවා. ඒත් එතුමා අපි අතර නැහැ. අද මේ පියවර ගන්න අවස්ථාවේදී මං එතුමා මිය යන්න දවස් කීපයකට ඉස්සෙල්ලා මුණ ගැහුණා. විශේෂයෙන්ම ජනාධිපතිතුමත් මේ ටයිම් අර අපේ රැස්වීමත් තිබුණදි මන්ත්‍රීවරුන්ගේ ඇමතිවරුන්ගේ ගන්න පියවර කුමක්ද කියලා දැනුවත් කරන අසනීප වෙලා ඇවිල්ලා හිටියේ. මං කිව්වා MKDS මට රට යන්න තියෙනවා. ඒත් ආවේ ගමන් අපි මුණ ගැහමු ඔව් ඔව් සර් කියලා. එදා නම් මං හිතුවේ නෑ එතුමා අපි අතරින් නැති වෙයි කියලා. මම රට යන ගමන් මට පණිවිඩය ආවා එතුමා නැති වුණා කියලා. ඒකයි ජීවිතේ හැටි. ඉතින් අපිට ඉතින් විශේෂයෙන් මේ අවස්ථාවේ තියෙන එතුමා කරපු සේවය ගැන මතක් කරන්න. එතුමාගේ කරපු සේවය ගැන අපි ස්තුතිය ප්‍රකාශ කරන්න. එතුමා නැතිවීම අපිට පාඩුවක්. අපේ කනගාටුවක්. ඒත් විශේෂයෙන්ම එතුමාට නිවන් සැප ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා අපේ කනගාටුවේ පවුලේ එතුමාගේ භාර්යාවට පවුලේ සාමාජිකයන්ට ධන්‍යවාද කරන ලෙස ඉල්ලමින් මගේ වචන ස්වල්පයම අවසන් කරමි.
ගෞරව නිමල් ශ්‍රීපාද සිල්ලාමැතිතුමා
නියෝජ්‍ය කතානායකතුමනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනය ආරම්භ කරලා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ අතින් සංවිධායක ධූරය ලබා ගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ධජය ඉහලින් ඔසවා තැබීම සඳහා විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ තිරුකුණාමල දිස්ත්‍රික්කයේ පොදු ජනතාව සමග සිංහල ද්‍රවිඩ මුස්ලිම් මේ කියන සෑම ජන කොට්ටාසයක් සමගම ඉතාමත්ම ළඟින් ඇසුරු කරමින් ජනතා ආදරයට පත්ව 1989 වර්ෂයේ මෙම පාර්ලිමේන්තු සභාව ගර්භය සෝභාමත් කර දිවංගත ගුණවර්ධන මැතිතුමා පිළිබඳවගේ අභාවය පිළිබඳ අප තුළ තිබෙන්නේ දැඩි සංවේගයක්. විශේෂයෙන්ම මට එතුමා මතක් වෙනවා මාර්ත 1989 පාර්ලිමේන්තුවට පත්වුණු අවස්ථාවේදී අපේ සහෝදර මන්ත්‍රීවරයෙකු හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම තුළ ඒ වගේම මධ්‍යම කාරක සභාව තුළ සහ සමස්ත ලංකා හා විධායක කාරක සභාවන් තුළ තමන්ගේ අදහස් කිසිම බියකින් සැකයකින් තොරව ප්‍රකාශයට පත්කරපු මන්ත්‍රීවරයෙක් වශයෙන් මා එතුමා හඳුනාගත්තා. ඒ පමණක් නෙවෙයි ඉතාම දුෂ්කර කාල පරිච්ඡේදයක් 1989 සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මත පතිත වුණා. ශ්‍රීමාව බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ කාර්යයේ පටන් ඒ සිදු වුණු විවිධ දේශපාලන ක්‍රියාවලියේදී ඒ මැතිනිය සමග ඉතාම ළඟින් ඒ සටනේ සිටපු සෙම්පතියක හැටියටයි මම MKDS ගුණවර්ධන මැතිතුමා දකින්නේ. මට තවමත් මතක් වෙනවා එතුමාගේ නිල් සාටකය. එතුමා නිල් සාටකය දාගෙන තමයි පාර්ලිමේන්තුවට ආවේ. පාර්ලිමේන්තුවේ කාලය ගත කරේ. ඒ වගේම එතුමාට ලැබුණේ ඉතා දුෂ්කර මැතිවරණ කොට්ටාසියක්. තිරුකුණාමල දිස්ත්‍රික්කයේ සිටින සිංහල ජනතාවගේ ප්‍රශ්න විශේෂයෙන්ම එතුමා ඉස්මතු කරමින් මේ පාර්ලිමේන්තු සභාගර්භය තුළ කතා කරා. ඔවුන්ගේ සංවර්ධනය වෙනුවෙන්, ඔවුන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් පමණක් නෙවෙයි සමස්ත සිංහල ද්‍රවිඩ මුස්ලිම් කියන මේ සෑම ජන කොට්ටාසයක්ම වෙනුවෙන්ම එතුමා කතා කරා, එතුමා වැඩ කටයුතු කරා. ඒ වගේම ඒ නිසාම 2001 වර්ෂවලදී එතුමාට මෙම පාර්ලිමේන්තුවට පැමිණීමට, ඒ වගේම 2008දී නැගෙනහිර පළාත් සභාවට ඇතුළත් වෙලා පළාත් සභාව තුළින් ඒ ප්‍රදේශවල ජනතාවට ලබා දෙන්න පුළුවන් සහන උපකාර සේවය ලබා දීම සඳහා එතුමාට වරම් ලැබුණා. ඒ වගේම අපිට මතකයි 2010 වර්ෂයේදී එතුමා මේ පාර්ලිමේන්තුවට පත් වුණායින් පස්සේ බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් මේ රටේ සෑම ප්‍රදේශයකම පන්සලක උත්සවයක්ද ආගමික උත්සවයක්ද මේ සෑම කාරණයක් සඳහා මොකද විශේෂයෙන්ම බුද්ධ ශාසන අමාත්‍යාංශයේ භාරව තිබුණේ ජනාධිපතිවරයාට. ඒ නිසා එතුමා තමයි ලංකාවේ හැමතැනම ගිහිල්ලා විශේෂයෙන්ම ගරුතර මහා සංඝරත්නය සමග ඉතාම කිට්ටු ළඹදියාවක් හා සමවිදියාවක් ඇති කරගනිමින් ඒ ආගමික වැඩ කටයුතු රාශියක් එතුමා කරා. ඒ සඳහා එතුමා කැප වුණා කියන එක කිසිම වෙහෙස මහන්සියක් නොබලා එතුමා කැප වුණා කියන එක මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමතියි. ඉතින් ඒ නිසා එතුමාගේ අපේ අගමැතිතුමා කිව්වා වගේම එතුමාගේ අභාවය අපිට ඉතා හිතවන්ත මිත්‍රයෙක් නැති වුණා, ලෙන්ගතු මිත්‍රයෙක් සගයෙක් අපිට නැති වුණා, ඒ වගේම මේ රටේ ජනතාවට ආදරය කරපු කෙනෙක් නැති වුණා. ඒ පමණක් නෙවෙයි අගමැතිතුමා කිව්වා වගේ මට මතකයි එතුමා පොලිස් සේවයේදී සිටපු නිසා එතුමා පොලිසියේ දුක්ගන්නා රාළ කෙනෙක් බවට පත් වෙලා හිටියේ. කොයි වෙලාවේ බැලුවත් එතුමාගේ කතා බැලුවත් පේන්නේ පාර්ලිමේන්තුවේ පොලිසියේ ඉන්න පොලිස් නිලධාරීන්ගේ ප්‍රශ්න පිළිබඳව, පිට ඉන්න පොලිස් නිලධාරීන්ගේ ප්‍රශ්න පිළිබඳව, ඔවුන්ගේ වැටුප්පා දීමනා පිළිබඳව, ඔවුන්ට ලැබිය යුතු උසස් වීම් පිළිබඳව. විශේෂයෙන්ම එතුමා තමන් රාජකාරිය කළ එම ක්ෂේත්‍රය තුළ තමා ලබාගත් අත්දැකීම් මෙන්ම ඒ කටුක ජීවිත පිළිබඳව කල්පනා කරලා එයින් වර්තමාන පොලිස් පරපුර මුදවා ගැනීම සඳහා විශාල හඬක් මේ මැති සභේ තුළ නැගුවයි කියන එක මේ වෙලාවේදී මං මතක් කරන්න කැමතියි. ඒ වගේම එතුමාගේ භාර්යාවත් එතුමාගේ දරුවනුත් අපේ දේශපාලන ව්‍යාපාර සඳහා එදා සිටම ඉතාම කැපවීමෙන් වැඩ කටයුතු කළා. අපිට සතුටක් එතුමාගේ පුත්‍ර රත්නය නලින් මිල්රෝයි ගුණවර්ධන මැතිතුමා දැන් අපේ සංවිධායකවරයෙකු වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පත් කරලා එතුමා ඒ ප්‍රදේශවල තමාගේ පියාගෙන් ගැලවුණු එම ධජය ඉහලින් ඔසවා තැබීම සඳහා වැඩ කටයුතු කිරීම ගැන අපි ඉතාමත්ව සන්තෝෂ වෙන බව ප්‍රකාශ කරන්න කැමැති. ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අපි එතුමාගේ මේ වියෝව පිළිබඳව අපේ ශෝකය එම පවුලේ සියලු දෙනාටම ප්‍රකාශ කරන බව මා කියන්නට කැමති. එතුමාට නිවන් සැප ලැබේවායි මම ප්‍රාර්ථනා කරන බොහොම ස්තුතියි.
ගරු රාජිත සේනාරත්න මහත්මයා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද දින අපි සහභාගී වෙන්නේ අපේ මේ පාර්ලිමේන්තුවේ හිටපු දීර්ඝ කාලයක් මේ පාර්ලිමේන්තුවේ ගත කරපු කීර්තිමත් මහජන නියෝජිතයෙක් වශයෙන් ක්‍රියා කරපු අපේ MKDS දිවංගත MKDS ගුණවර්ධන මැතිතුමා ගැන කතා කරන්න. එතුමා මට මුලින්ම හම්බුනේ 89 එතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙලා පැමිණියට පසු. ඔහු පොලිස් සේවයෙන් ඉවත් වෙලා පොලිස් නිලධාරියෙක් වශයෙන් ක්‍රියා කළා. එතනින් ඉවත් වෙලා ඔහු දේශපාලනයට ගමන් කරා. හොඳ දේශපාලඥෙක් බවට පත් වුණා පොලිසිය ඉඳලාවට. ඒ 1989 කාලයේදී නොයෙකුත් විරෝධතා ව්‍යාපාරවලදී එදා තිබුණ එවකට තිබුණ එක්සත් ජාතික පක්ෂ රජයට එරෙහිව එතුමත් එකමම බොහෝ තැන්වලදී මුණ ගැහිලා ඒකට ඒ විරෝධතා ව්‍යාපාරවල හිටියා. ඒ දවස්වල එතුමා ඇත්තටම ඉතාමත්ම කිට්ටුවෙන් හිටිය අනුර බණ්ඩාරනායක මැතිතුමත් එක්ක. එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිල් දෙකක් තිබුණ වෙලාවේ අනුර බණ්ඩාරනායකත් එක්ක එතුමා නොබියව හිටියා. නමුත් එතුමාගේ මහා බණ්ඩාරනායක පවුල ගැන මහා විශාල ආදරයක් තිබුණා. විශේෂයෙන් බණ්ඩාරනායක මැතිනියට, දිවංගත බණ්ඩාරනායක මැතිතුමාට එවැනි මහා විශාල ආදරයක් තිබුණ නියම ශ්‍රී ලංකාකාරයෙක් කියලා කියන්න පුළුවන් කෙනෙක් තමයි MKDS ගුණවර්ධන මැතිතුමා. ඒ පවුලත් එක්ක ඉතාමත්ම කිට්ටුවෙන් හිටියා අනුර බණ්ඩාරනායක මැතිතුමාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා කිරීම සඳහා විශාල කැපවීමෙන් එදා MKDS ගුණවර්ධන මැතිතුමා ක්‍රියා කළා. ඒ වගේම එතුමා හැමදාම එතුමාගේ තියෙන සුවිශේෂත්වය තමයි මේ පාර්ලිමේන්තුවට පමණක් නෙමෙයි රජගෙදරට පවා ඌ ගියේ පාවහන් නොමැතිව. සාමාන්‍ය මහජන නියෝජිතයෙක් ගමෙන් ආපු ඒ ජනතාව ඒ පළාතේ මිනිසුන්ගේ මිනිසුන් වගේම ඒ මිනිසුන්ව නියෝජනය කරන්නට ඒ පාවහන් පවා නොපැළඳගෙන තමයි එතුමා කොහේ ගියත් ගමන් කරේ. එදා ඒ 89 කාලේ ඉන්නකොට අපේ තිබුණා එදා පක්ෂ පහක සන්ධානයක් බණ්ඩාරනායක මැතිනියක ප්‍රධානත්වයෙන් ඒ එක පක්ෂයක නායකයෙක් වශයෙන් එදා බහුජන නිදහස් කරමුණේ ලේකම්වරයා වශයෙන් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් තිබුණේ පක්ෂයේ මමත් ඒක නියෝජනය කරා. ඒ අනුව අපේ රට වටා එදා තිබුණා දැවැන්ත දේශපාලන ව්‍යාපාරයක් එදා තිබුණා රජයට රණසිංහ ප්‍රේමදාස දිවංගත ජනාධිපතිතුමාගේ රජයට එරෙහිව. ඒකෙදි ප්‍රධාන කතිකව විදිහට මමත් MKDS ගුණවර්ධන මැතිතුමත් ලංකාව පුරා බණ්ඩාරනායක මැතිනියත් එක්ක අපි එදා ගමන් කරා එදා තිබුණා රජයට එරෙහිව. එතුමා හොඳ කතිකයෙක්, එතුමා ඉතාමත්ම වේගවත් හොඳ කතිකයෙක්. ඒ ප්‍රධාන වේදිකාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කතා කරේ මං හිතන්නේ දෙන්නෙක් විතර මැතිනිය ඇරුණාම තව එයින් එක්කෙනෙක් විදියට තෝරගෙන තියුණේ MKDS ගුණවර්ධන මැතිතුමා. ඒ වගේම එදා 1988 පළාත් සභා මැතිවරණ වේලාවේදී අනුර බණ්ඩාරනායක මහත්මයාගේ ප්‍රධානත්වයෙන් අපි කණ්ඩායමක්ම ලංකාව පුරා ගියා පළාත් සභාව ජයග්‍රහණය කර ගැනීම සඳහා. ඒකෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අද්විතීය කාර්යභාරයක් MKDS ගුණවර්ධන මැතිතුමා කරා ප්‍රධාන කතිකයෙක් විදියට. මමත් MKDS ගුණවර්ධන මැතිතුමත් JRP සූරියප්පෙරව මැතිතුමත් අපි ප්‍රධාන කතිකව විදියට අනුර බණ්ඩාරනායකත් එක්ක ලංකාව පුරා අපි එදා පළාත් සභා මැතිවරණය සඳහා ගියා. ඒ අනුව ඉතාමත්ම කිට්ටුවෙන් මමයි ගුණවර්ධන මැතිතුමත් ක්‍රියා කරා. ඒ අතරේ එතුමා ඉතාමත්ම තදබල ලෙස රෝගා වුණා, රෝගතුරු වුණා. හෘද වස්තුවේ මේ තියෙන අමාරුව එදා තමයි ඉස්සෙල්ලාම ආවේ. ඒ වෙනකොට මම ඒ දේශපාලනයෙන් ඉවත් වෙලා DB විජේතුංග ජනාධිපතිතුමා හමු වෙලා එක්සත් ජාතික පක්ෂයට බැඳිලා තිබුණේ. මට ආරංචි වෙලා මම ඉතාමත්ම උදව් කරා, මම ජනාධිපතිතුමාට කතා කළා. ඒ සියලුම දේවල් අරගෙන MKDS ගුණවර්ධන මැතිතුමාව එතුමාගේ භාර්යාවත් සමග බණ්ඩ ගුණවර්ධන මැතිනියත් එක්ක අපි ඉන්දියාවේ ඇපලෝ රෝහලට ගෙනිහිල්ලා ප්‍රතිකාර කරා. ඒ සඳහා එදා දිවංගත DB විජේතුංග ජනාධිපතිතුමා අවශ්‍ය සියලුම අවශ්‍යතාවයන් ඉෂ්ට කළා. ඒ කිසිදු අවස්ථාවයක් කරගෙන එතුමා නිරෝගී වෙලා ආවත් එතුමා එතුමාගේ පක්ෂයෙන් ඉවත් වුණේ නැහැ පුද්ගලික ප්‍රශ්න නිසා. එතුමා තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් විදියට 94 මැතිවරණයේදී එතුමා ක්‍රියා කරා. ක්‍රියා කළා එදා 1994 ජයග්‍රහණය සඳහා, ඒ සමග පෙරමුණ පොදු පෙරමුණ ජයග්‍රහණය සඳහා විශාල වැඩ කොටසක් එතුමා කරා. විශේෂයෙන්ම එතුමාට තිබුණේ ඉතාමත්ම දුෂ්කර ප්‍රදේශයක් සේරවිල ආසනේ තිරිකුණාමල දිස්ත්‍රික්කයේ සිංහල ජනතාව ඉතාමත්ම තුනෙන් එකක් පමණ ජීවත් වෙන ප්‍රදේශයක්. එහෙමත් ඉඳගෙන ඒ දුෂ්කර ප්‍රදේශයේ ඉතාමත්ම දුෂ්කර දේශපාලනයක් එතුමා ගත කරමින් ඒ නැගෙනහිර දිස්ත්‍රික් නැගෙනහිර පළාතේ විශේෂයෙන්ම තිරිකුණාමල දිස්ත්‍රික්කයේ නිල්පාට දජය ඉහලින් මොසවා තබමින් එතුමා ක්‍රියා කළා. ඒ විදිහට ඒ වගේම ඔහු හොඳ සිංහල ජාතිකවාදියෙකු විදිහට තමයි හැමදාම ක්‍රියා කරේ. නමුත් ඒ මත වෙනස් කරමින් පසු කාලයක එතුමා අපිත් එක්ක මේ 21 වෙනි සතවර්ෂයේදී එතුමා සංහිඳියාව වෙනුවෙන් අපිත් එක්ක විශාල වශයෙන් වැඩ කරා. මේ වේලාවේදී අපි එතුමාගේ ගැන යනකොට එතුමා එකක් තියෙන්නේ තමන් කිය යුතු දේ බිය නැතුව ඕනම නායකයෙක් ඉදිරියේ එතුමා ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට ඉදිරියේදී තමන්ගේ මත නොබියව ප්‍රකාශ කරපු දේශපාලඥයෙක් සහ මන්ත්‍රීවරයෙක් තමයි MKDS ගුණවර්ධන මැතිතුමා. ඒ නිසා එතුමා 2015 පෙරළියේදී මම එතුමාට එක දවසක් කතා කරා. මට නිකන් ආරංචි වුණා හොමින් හොයගෙන යනකොට MKDS ගුණවර්ධන මැතිතුමාත් යම් කලකිරීමක ඉන්නවා කියලා. මම එතුමාට කතා කරලා කිව්වා MKDS මම මේ හම් වෙන්න ඕනේ. ඒතරේ මට කිව්වා ડોක්ටර් මම ඉන්නේ මේ මෙතන mantri නිවාසනේ ඉන්නේ. මම කිව්වා මම බේරුවල ඉන්නේ. බේරුවල ඉඳලා මම එනවා මේ වෙලාව වෙනකොට. ඔබතුමා කොහෙවත් යන්නේ නැතුව ඉන්න මට මගේ ඇහුවා මොකද්ද ප්‍රශ්නේ. මං කිව්වා නෑ එහෙම නෙවෙයි. ඇවිල්ලා මම කතා කරන්නම් කොහෙවත් යන්නේ නැතුව ඉන්න කියලා. මම ආව ඇවිල්ලා මං එතුමාට කිව්වා මං ඕක ඇතුළට එන්නේ කොහොඳ නැහැ. ඔයාගේ වාහනෙන් එළියට එන්න. මමත් මගේ වාහනට ඇවිල්ලා එතුමා මගේ වාහනේට නැග්ගා. නැගලා මං හිමින් මේව කළා. මම වටෙන් ගොඩෙන් කතා කළා. එතුමාගේ ඇහුවා මොකද හිතන්නේ මේ ආණ්ඩුව මේ විදිහට යන්නේ. මේකෙදි මොකද්ද MKDS හිතන්නේ? මට එපා වෙලා තියෙන ડોක්ටර් කියලා කිව්වා. මං කිව්වා අපි දේශපාලන තීන්දුවක් ගනිමුද අපි යන්නේ. එහෙම එකක් තියෙනවද? මං කිව්වා මම ලෑස්ති එළියට බහින්නේ. එතකොට එතුමා එක පාට කිව්වේ මොනවාද ડોක්ටර් මම මේ තව එකෙක්ව හොය හොය හිටියේ කිව්වා. මට තව එකෙක්ව තනියට හොය හොය හිටියේ මේ. මම ලෑස්ති ડોක්ටර්ට ඉස්සෙල්ලා බහින්න. හැබැයි මට අර පාළුවට තව එකෙක් ඕනේ එච්චරයි ඕනේ කියලා. එහෙමයි එතුමා කිව්වේ. කියලා ඒ වෙලාවෙම කතා කරගත්තා. කැමතියි කියලා කිව්වා. කියලා කිව්වා මම මේ ටිකේ පුදුම වේදනාවකින් මම හිටියේ. මොකද එතුමා කිසිම දවසක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එළියට බහින්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගරු කතානායකතුමනි, එදා ඒ විදිහට එතුමා ඉතාමත්ම විරෝධාර විදිහට කිසිම තැකීමක් නැතුව තමන්ගේ නියෝජ්‍ය ඇමතිකම් දාලා යන්න, තමන්ගේ මන්ත්‍රීකම් නැති වෙනවයි කියලා දැනගෙන ඒ උදාර තීන්දුවට කිසිදු බියක්, සැකක්, සැලීමක් කිසි දෙයක් නැතුව, කිසි වැඩිදුර කල්පනා කරන්න නැතුව වහාම කිව්වා මම දැන් ලෑස්ති එළියට බහින්න ડોක්ටර් කියලා. මං කිව්වා එහෙමනම් මෙහෙම මේ යමු, කාටවත් එන්නේ එපැයි කියන්න ආරක්ෂකය අවශ්‍ය නැහැ. ගරු කතානායකතුමනි, ඒ වගේම ගරු ජනාධිපතිතුමනි, තුමනි මම මේ කතා කරගෙන හිටියේ MKDS ගුණවර්ධන දිවංගත අපේ මිත් සහෝදරයාගෙනගේ එතුමා 2015 පෙරළියට සහභාගී වුණා. කිසිම තිගැස්සීමක්, කිසිම චකිතයක්, කිසිම සැලවීමක්, කිසිම දෙයක් ගැන නොසලකා උදාර අන්දමින් එතුමා ඒ අපිත් එක්ක එදා සම්බන්ධ වුණා. ඒ අනුව මාත් එක්ක ඒ වාහනේම නැගලා ගිහිල්ලා අපේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව, චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිගේ ගෙදර හමු වෙලා එතන ඉඳලා අපිත් එක්ක ඒ සටනට බැස්සා. ඒ සටනට බැහැලත් එතුමා නිකා හිටියේ නැහැ. එතුමා එක්සත් ජාතික පෙරමුණෙන් තරඟ කරත් එතුමාගේ නිල් සාටකේ එතුමා කවදාකවත් ගැලෙව්වේ නැහැ. එතුමාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තියෙන භක්තියෙන් එතුමා කවදාකවත් වෙනස් වුණේ නැහැ. එතුමා පැහැදිලි පිරිසිදු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකෙක් විදිහට මේ පෙරමුණේ සටනට පැමිණුණා. ඒ වගේම එතුමා බොහොම, අපි ඔක්කොම දන්නවා, බොහොම සුන්දර මිත්‍රේ, ඉතාමත්ම සුන්දර මිනිස්සේ, ජීවිතය පිළිබඳව ඉතාමත්ම සුන්දර විදිහට හිතලා සුන්දර විදියට මිනිසුන්ව ආශ්‍රය කරපු හොඳ මිත්‍රයෙක් MKDS ගුණවර්ධන මැතිතුමා. අපේ දුකේදී සැපේදී එතුමා ඕන වෙලාවක ඇවිල්ලා අපිත් එකට ඒ දුක සැප බෙදාගත්ත අපේම සහෘදේ. ඒ නිසා එතුමාගේ අකල් මරණය ඉතාමත්ම අපි සැලුණා. එතුමාගේ අකල් මරණය එදා සෝභිත අපවත්වය අදාළ සෝභිත ස්වාමින්ද්‍රයන් වහන්සේගෙට පසුව අපේ දෙවනි සෙනෙවියෙක් අපේ කඩාගෙන වැටුනේ ඒ MKDS ගුණවර්ධන මැතිතුමා. ඒ දෙවනි සෙනෙවිය තමයි එතුමා ඒ මහා ජනසරණ මෙහෙවපු. ලංකා පුරා එතුමා එක දිනයක් වෙනස් කරගන්න නැතුව මුළු මැතිවරණ ව්‍යාපාරය පුරාම ඒ කතා කරන්නට පුළුවන් රැස්වීම් ගණනාව කීයද සියලුම රැස්වීම් උදේ ඉඳලා රෑ වෙනකන් එතුමා අමතමින් ලංකා පුරා මේ වෙනසට හේතුව මේ වෙනස කළයුත්තේ මන්ද මේ වෙනස කළයුත්ත කිරීමට ජනතාව පොළඹවමින් ජනතාවට නායකත්වය දෙමින් එතුමා ලංකාව පුරාම අපේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ඒ මැතිවරණ ව්‍යාපාරය සටන් වැදුණා. ඒ වගේම මේ පෞසුගිය පසු එළමුණේ මැතිවරණයේදී පාර්ලිමේන්තු මැතිවරණයේදී එතුමා ලංකාව පුරා වේලාවල් බලන්නේ නැතුව ඒ කැපවීම කරමින් ඒ වැඩ කටයුතු කරා. ඒ මිදිදී තමයි එතුමා නැවත රෝගාතුර වෙලා විදේශගත වෙලා එතුමා නැවත ලංකාවට ආවා. එතුමා විදේශගතේ විදේශවලදීත් කියලා තුනේ මට මොනවා හරි වෙනව නම් වෙන්න ඕනේ මගේ ලංකාවේ, මගේ මම මැරෙන්න ඕනේ ලංකාවේ. මට මෙහෙම ඉන්න බෑ, මට පුරුදු නෑ මේ පිටරටවල. මේ පිටරට කෑම කාලා මම ලංකාවට ගිහිල්ලා මගේ බතුයි පොල් සම්බෝලයි කාලා මම ලංකාවේ මගේ අවසාන කාලේ මං ඉන්න ඕනේ කියලා එතුමා වෛද්‍ය උපදෙස් වලට එරෙහිව තමන්ගේ දුවණිය වෛද්‍යවරයෙක් වෙලත් ඒ දුවණියගේ උපදෙස් වලටත් එරෙහිව එතුමා ආපහු ආවා තමන්ගේ මාතෘභූමියට ඒ අවසාන කාලය ගත කරන්නට. ඒ නිසා MKDS ගුණවර්ධන මැතිතුමත් එක්ක අපි අපේ ජීවිතයේ ඉතාමත්ම තීරණාත්මකම යුගයක අපි සැරිසරපු ඒ MKDS අපිට ජීවිතයේ සදාකල්ලිම අපිට අමතක කරන්නට බෑ. ඒ නිසා එතුමාගේ ඒ උදාර ඒ වැඩ කටයුතු නැගෙනහිර දිස්ත්‍රික්කයේ නායකත්වයේ ගැනීම සඳහා එතුමාගේ අතිජාත පුත්‍ර රත්නය අද ඉදිරිපත් වෙලා තිබෙනවා. එතුමා නැවත ඒ පුත්‍රත් නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරු වශයෙන් ඒ සටන අපි ඉදිරියට ගෙනියනවා. ඒ නිසා එතුමාගේ භාර්යාවත් හැමදාම එතුමා වෙනුවෙන් නොසැලී ඒ හැම තීන්දුවකදීම එතුමාට විශාල ආධාරයක් වුණා එතුමාගේ දේශපාලන ගමනට. අපි ඒකත් සිහිපත් කරන්නට ඕනේ. එම නිසා MKDS ගුණවර්ධන මැතිතුමාට අපි පිළිගන්නා වූ අපේ ධර්මය අනුව අජරාමර නිවන් සප ලැබේවා. එතුමාට අපි මේ කරන සියලු ප්‍රකාශ එතුමාගේ පවුලට අපි ඒ ශෝකය ප්‍රකාශ කරන භූමි ස්තුති.
අතිගරු ජනාධිපතිතුමා,
ගරු කථානායකතුමනි, විශේෂයෙන්ම මගේ ඉතාමත්ම දීර්ඝකාලීන මිත්‍රෙක්, පෞද්ගලිකව ඒ වගේම එක් පැත්තකින් ඥාතියෙක් වගේ ඇසුරු කළ කෙනෙක්, අභාප්‍රාප්ත MKDS ගුණවර්ධන මැතිතුමා පිළිබඳව මේ ගරු සභාවේ ශෝකය පළ කරන අවස්ථාවේ එතුමා වෙනුවෙන් මා ස්ථිරවම යමක් ප්‍රකාශ කළ යුතුයි කියන අදහස තුලයි අද මේ අවස්ථාවට මම සහභාගි වෙන්නේ. MKDS ගුණවර්ධන මහත්මයා ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඉපදුණු කෙනෙක්. එතුමාගේ මව වින්නබු මාතාවක්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක්. එතුමාගේ පියා කන්තලේ ව්‍යාපාරයේ ගොවියෙක්. මට එතුමා ඇසුරු කරන්න ලැබුණේ 1977 පමණ කාලය තුළ පොළොන්නරුව පොලිසියේ සේවයට පැමිණිලා පොලිස් පරීක්ෂකවරයෙක් වශයෙන්. ඒ සේවය කරන අවස්ථාව තුළ එතුමා 1977 එවකට දිසා ඇමති පොළොන්නරුවේ මගේ හිතවත් මිත්‍ර ඉජීපී නෙල්සන් මැතිතුමාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරිය වශයෙන් එතුමා කටයුතු කළා. එතුමා ඉජීපී නෙල්සන් මැතිතුමාගේ ආරක්ෂක නිලධාරිය වශයෙන් කටයුතු කළත්, MKDS ගුණවර්ධන මහත්මයා පොලිසියේ සේවය කළත් ඔහුට දේශපාලන දර්ශනයක් තිබුණා. ඔහු පැහැදිලිවම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක්. ඒ නිසා දිසාමිතුමාගේ ආරක්ෂක නිලධාරියා වශයෙන් සේවය කළත් ඒ කාර්ය මණ්ඩල තුල ඇති වූ කතාබහ තුල මෙතුමා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් විදිහට පෙනී සිටීම නිසා එතුමාට දේශපාලන දඬුවමක් විදිහට කල්මුණේ පොලිසියට ස්ථාන මාරුවීමක් ලැබුණා. කල්මුණේ පොලිසියට ස්ථාන මාරුවීම ලැබුණට පස්සේ එතුමා ඒ ස්ථාන මාරුව අරගෙන කල්මුණේට ගියේ නැහැ. ඒ ස්ථාන මාරුව ප්‍රතික්ෂේප කරලා ඉන්න විට ටික කලක් යන විට එතුමාගේ සේවය තහනම් කරනු ලැබුවා. පොළොන්නරුව ප්‍රදේශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තුල මා ක්‍රියාකාරී වූ කාලය තුලද වැඩ කරපු නිසා මා සමග ඉතාම මිත්‍රශීලීව කුළුපගව කටයුතු කරමින් අපි පොළොන්නරුව ප්‍රදේශයේ දේශපාලන කටයුතු වලට සම්බන්ධ වුණා. වගේම එතුමාට අවශ්‍යතාවයක් ඇති වුණා සේරුවිල මැතිවරණ කොට්ටාසේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරයා වශයෙන් පත්වෙන්න. එතුමත් මමත් සිරිමාව බණ්ඩාරනායක මැතිනිය හම්බ වෙලා මේ අදහස් කියපු වෙලාවේ මට අද වගේ මතකයි සිරිමාව බණ්ඩාරනායක මැතිනිය කිව්වා ගුණවර්ධන දැන් මේ තියෙන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව 6-5ක බලයක් තියෙනවා දීර්ඝ කාලයක් පවතිවි මේ රස්සාව දාලා ඇයි දේශපාලනයට එන්න කියලා හිටන් නමුත් එතුමා වෙලාවේ බණ්ඩාරනායක මැතිනියට ප්‍රකාශ කළා නෑ මම නැවත පොලිසියේ සේවයට යන්නේ නැහැ මම කැමති සේරුවිල මැතිවරණ කොට්ටාසේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරයා වශයෙන් කටයුතු කරන්න කියලා. ඒ අනුව තමයි එතුමා සේරුවිල ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරයා වශයෙන් පත් වුණේ. ඒ පත්වීමත් සමගම මමත් කන්තලේ ප්‍රදේශයට ගිහිල්ලා සේරුවිල මැතිවරණ කොට්ටාසේ එතුමා සමග ගමක් ගානේ ගිහිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාකා සමිතිය හදලා බලමණ්ඩලයේ හදලා එතුමායි දේශපාලන කටයුතු වල පූර්ණ කාලීනව නියැලුණා. 1989 පෙබරවාරි මාසේ 15 වෙනිදා පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී එතුමා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් වශයෙන් එන විට මමත් පළමු වරට පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පැමිණියා. අපි ඒ කාලේ ඇවිල්ලා විපක්ෂයේ මන්ත්‍රීවරු විදිහට ශ්‍රාවස්තිය තමයි හිටියේ. ශ්‍රාවස්තිය ගත කරපු කාලයත් විපක්ෂයේ මන්ත්‍රීවරු වශයෙන් එක් පැත්තකින් දේශපාලන සාකච්ඡාවල තිබුණු ගුණාත්මකභාවය වගේම බොහෝ අපේ ජීවිතවල රසවත් කතා සිද්ධීන් ගණනාවක් තිබෙනවා. එතුමා මමත් අනුරාධපුරයේ අභාප්‍රාප්ත බර්ටි දිසානායකම එතුමා අපි ශ්‍රාවස්තිය එකම ළඟ කාමරවල තමයි හිටියේ. ඉන් පසුව 1994 මැතිවරණය අපි බොහොම දීර්ඝ කාලීනව දේශපාලන සම්බන්ධතාවයත් සමග මම ඉතාම ළඟින් එතුමා ඇසුරු කළා වගේම MKDS ගුණවර්ධන මහත්මයා සැබෑ ලෙසම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ විතරක් නෙවෙයි නැගෙනහිර පළාතේම තිබූ ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව දැඩි ඕනෑකමකින් උවමනාවකින් කැපවීමකින් සහ හැඟීමකින් කටයුතු කළ දේශපාලඥයෙක්. බොහොම අවංක හදවතක් එතුමාට තිබුණා. මන්ත්‍රී ධූර අමාත්‍ය ධූර එතුමා හෙබවුවත් පොලිසියේ සේවය කළත් එතුමා හරි හම්බ කරපු දෙයක් නැහැ. එතුමා අභාප්‍රාප්ත වන විටත් අපි දන්නවා එතුමාගේ ආර්ථිකය කුමන ආකාරයේද තිබුණේ කියලා හිතන්. ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ඔහු කටයුතු කළා වගේම ඔහුට තිබුණු ප්‍රතිපත්තිමය කරුණු මත ඔහු පෞගිය 2015 ජනාධිපති වර්ණයට මම පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වෙච්ච වෙලාවේ එවකට ආණ්ඩුවෙන් එළියට එනකොට අපේ මාමිත්‍ර වෛද්‍ය රාජසේනත් ඇමතුමත් ඒ වගේම MKDS ගුණවර්ධන ඇමතුමා අර්ජුන රන්තුංග ඇමතුමා දුමින් දිසානායක ඇමතුමා වැනි අපේ සහෘදයන් සමග අපි එකට ආණ්ඩුවෙන් එළියට ආවේ. ඒ වගේම මේ ජනාධිපති වර්ණය මගේ ජයග්‍රහණය සඳහා එතුමා විශාල කැපවීමක් කරනු ලැබුවා. පසුගිය අගෝස්තු මාසයේ 17 වෙනිදා ක්‍රියාවෘද්ධයේ තිබුණු මැතිවරණය අවසන් වෙලා ජාතික ලයිස්තුවෙන් එතුමා එක්සත් ජාතික පෙරමුණේ ජාතික ලයිස්තුවෙන් එතුමා පාර්ලිමේන්තුවට පත් වුණේ. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂය වශයෙන් ක්‍රියා කළ එක්සත් ජාතික පෙරමුණ. නමුත් එතුමාගේ කරට දාන නිල් පාට සාටකය එතුමා ගැලිවි නෑ. අපි ඇතැම් වෙලාවට විහිළු කෙරුවා දැන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් ජාතික ලයිස්තුවෙන් පත්වෙච්ච දැන් ওই නිල් පාට සාටකය දාන්න පුළුවන්කමක් නැහැ කියලා. නමුත් එතුමා බොහොම පැහැදිලිව කිව්වා නෑ මම මේක ගලවන්නේ නෑ. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෙනෙක් කියන එවැනි අදහසක් තුල එතුමා කටයුතු කළා. ඒ වගේම අපි දන්නවා මේ පාර්ලිමේන්තුව තුල එතුමා කටයුතු කරපු කාලේ පාර්ලිමේන්තුවේ ඇතුළෙත් පාර්ලිමේන්තුවේ පිටත් කකුල් දෙකට සිරප්පු දෙකක් දාපු කෙනෙක් නෙවෙයි. සිරප්පු දෙක නැතුව තමයි ගියේ. ඉතින් අපි බොහෝ අවස්ථාවල් වල ඒ පිළිබඳව කතා කරන විටත් ඒ කියන්නේ නොයෙකුත් කරුණු කාරණා ඉදිරිපත් කළා. ඒවගේම තමයි මට මතක එතුමා පාර්ලිමේන්තුවට ආපු දවසේ ඉඳලා රටේ සාමාන්‍ය පොදු ජනතාවගේ ගොවි ජනතාව ඒවගේම එතුමා විශේෂයෙන් කතා කළා නැගෙනහිර පළාතේ සිංහල ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව කතා කළා. ඒ පොදු මහ ජනතාවගේ කරුණු කතා කරනා වගේම පාර්ලිමේන්තුවට ඇවිල්ලා පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිසියේ සේවය කරන පොඩි මිනිස්සු ගැන හුඟක් කතා කළා. පොලිසියේ රාළහමිලා ගැන කතා කළා. පොලිසියේ ඉහළ නිලධාරීන් නෙවෙයි, පොලිසියේ දුක් විඳින්නේ පහළ නිලධාරීන්. ඒ දුක් විඳින පහළ නිලධාරීන්ගේ ප්‍රශ්න මේවයි කියලා පාර්ලිමේන්තුවේ කතා කළා. මට මතකයි පොලිසිය භාරව අමාත්‍යංශවල පාර්ලිමේන්තු උපදේශක කාර්ය සභාවල එතුමා පොලිස් නිලධාරීන්ගේ සුබසාධනය පිළිබඳව, සේවාවන් පිළිබඳව, පහසුකම් පිළිබඳව බොහෝ සටන් කළ කෙනෙක්. ඒ නිසා MKDS ගුණවර්ධන කියලා කියන්නේ සෑම විටම සැබෑ ලෙසම සාමාන්‍ය පොදු මහජනතාව නියෝජනය කළා වගේම ඔහුගේ දේශපාලන හෘද ස්පන්දනය සෑම විටම තිබුණේ පොඩි මිනිසුන්ගේ හඬ පිළිබඳව. ඒ වගේම තමයි දේශපාලන ව්‍යාපාර තුළ උපවාස, උද්ඝෝෂණ, හිකටින්, සත්‍යග්‍රහ, එලපාලි මේ සෑම අවස්ථාවකදීම MKDS කියන්නේ පෙරමුණේ සිටි කෙනෙක්. ඔහුට හොඳ හඬක් තිබුණා. ඔහුට හොඳ කතිකත්වයක් තිබුණා. ඔහුට හොඳ හදවතක් තිබුණා. ඒ වගේම ඔහු මන්ත්‍රීවරයෙක් වෙලා ඇමතිවරයෙක් වෙලා කටයුතු කරන කාලය දක්වාම ඔහු ඇසුරු කළ පොඩි මිනිසුන් ඔහු අමතක කළේ නැහැ. පොලිසියේ රාළහමි කෙනෙක් දැක්කහම ළඟට ගිහින් කතා කරලා කොහොමද මල්ලි කියලා දුක සැප කතා කරන ඔහුගේ ගති ලක්ෂණ තිබුණා ඔහු පොලිසියේ හිටපු නිලධාරියෙක් විදිහට. ඒ වගේම තමයි රටේ නොයෙකුත් ප්‍රදේශවල ගිහිල්ලා ඒ ජනතාවගේ තිබෙන ප්‍රශ්න සැබෑ ලෙස අසමින් ඒවාට සවන් දෙමින්, කන් දෙමින් ඔවුන්ට කළ හැකි උදව් උපකාර කළ කෙනෙක්. දේශපාලන ව්‍යාපාර තුළ ඔහුගේ තිබුණු එඩිතරභාවයේදී මම පොදු අපේක්ෂකයා විදිහට පසුගිය ජනාධිපති වර්ණයට ඉදිරිපත් වෙච්ච වෙලාවේ එතුමා බොහොම එඩිතර ලෙස ඇවිල්ලා ඔහුගේ ප්‍රතිපත්තිය ප්‍රකාශ කරලා ඔහු එවකට රජයෙන් එළියට ආපු කාරණා පැහැදිලි කරලා මේ රටට අවශ්‍ය වෙනසක් පිළිබඳව ඔහුගේ අදහස් ඉදිරිපත් කළා. ඔහු පැහැදිලිව තම දේශපාලන ජීවිතය තුළ වංචාව, දූෂණය, අක්‍රමිකතාවයට විරුද්ධව කටයුතු කළ කෙනෙක්. සාධාරණ සමාජයක් සඳහා ඔහු සෑම විටම කැප වුණා. ඒ නිසා නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, සාමාන්‍ය පොඩි මිනිසාගේ අයිතිය සහ වරප්‍රසාද ඒවා පිළිබඳව අවංක හැඟීමකින් කටයුතු කළ කෙනෙක්. ඒ නිසා MKDS ගුණවර්ධන මහත්මයාගේ අභාවය පිළිබඳව මම පෞද්ගලිකව වගේම හිතවතෙක් වගේම එවැගේම දේශපාලන මිත්‍රයෙක් විදිහට දැඩි ලෙස සංවේගයට, ශෝකයට පත් වෙනවා. එතුමා අභාවයට පත් උනේ, රෝගාතුරු උනේ, අසනීප උනේ MKDS ගුණවර්ධන කියලා කියන්නේ ජීවිතේ සැප විඳපු කෙනෙක් නෙවෙයි. මුළු ජීවිත කාලය තුළම දුක් විඳපු කෙනෙක්. ඇමතිවරයෙක් විදිහට කටයුතු කරපු කාලය තුළ වුණත් ඔහු ඇමති වරප්‍රසාද පස්සේ ගිය කෙනෙක් නෙවෙයි. ප්‍රධාන වශයෙන්ම ඔහුගේ ජීවිතයේ තිබුණු මූලික ලක්ෂණ තුළ, චරිත ලක්ෂණ තුළ කටයුතු කරපු කෙනෙක්. ඒ නිසා ජීවිතයේ සැප නොලබා ඉතාම දුෂ්කර ජීවිතයක් සමග දේශපාලන ව්‍යාපාරයට කැපවෙච්ච නිසා තමයි එතුමා රෝගාතුර වුණේ. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි එතුමා අකාලේ අභාවප්‍රාප්ත වුණේ. ඒ නිසා එතුමාගේ අභාවය පිළිබඳව කනගාට වෙනා වගේම එතුමාගේ පවුලේ ගුණවර්ධන මැතිණිය, දරුවන්, මම ඉතාම ඥාති සහෝදරයින්, මිත්‍රයින් විදිහට ඇසුරු කරන්නේ අපි දීර්ඝ කාලයක්. අපි එක ගෙදර එක බත්පත කාපු අය, එකට ජීවත් වෙච්ච අය අපි හැම කෙනෙක්ම. ඉතාම පෞද්ගලිකව ඉතාම කිට්ටු මිත්‍රයෙක් මගේ. ඒ නිසා එතුමාගේ අභාවය පිළිබඳව මේ ගරු සභාවේ ශෝකය ප්‍රකාශ කරන අවස්ථාවේ මමත් මගේ බලවත් ශෝකය ප්‍රකාශ කරමින් MKDS ගුණවර්ධන මැතිණියටත්, ඒ දරුවන්ටත් ඒ ශෝක පණිවිඩය යවන ලෙස ඔබතුමාගෙන් ඉල්ලා සිටිමින්, විශේෂයෙන්ම එතුමා අභාවප්‍රාප්ත වුණත් අපේ වගකීමක් සහ යුතුකමක් විදිහට එම පවුලේ විශේෂයෙන්ම ගුණවර්ධන මැතිණිය සහ දරුවන් සම්බන්ධයෙන් අපි පෞද්ගලිකව අවධානය යොමු කරමින් කටයුතු කරන බවද ප්‍රකාශ කරමින් මගේ කෙටි ගුණකතුනේ ශෝක ප්‍රකාශය අවසන් කරනවා. ස්තුතියි.
නැයි ගරු විපක්ෂ නායකතුමා, ඔනබල් ලීඩර් ඔෆ් ද ඔපොසිෂන්.
Thank you, Mr. Speaker. I had the good fortune, sir, of knowing Mr. MKDS Gunawardena for a long time. He and I represented the Trincomalee district in Parliament, and I had the good fortune of being able to develop a close relationship with him and to maintain close contact with him as co-members of Parliament from the same district. He was a simple person who maintained a close contact with the people in the district. He maintained a close contact not merely with the Sinhalese people who voted for him. He also maintained a close contact with the Tamil people, particularly the Tamil people who lived in the Siriveli electorate. And there are a considerable number of Tamil people who live in the Siriveli electorate. And Mr. Gunawardena always made it a point to maintain a close contact with those people in different parts of the Siriveli electorate in the Trincomalee district. He tried his very best to get along with the people. He sometimes talked tough, but he was basically and essentially a soft and simple person, easy to get along with. And he was also a person who was guided in his political conduct by certain principles. He, I think, endeavored to stand for what, to stand up for what was right. And I think that was demonstrated when the presidential elections in 2015 came about. And when there was the there was a split in the Sri Lanka Freedom Party, and when our present president became the joint opposition candidate and walked out of the SNP government led by President Mahinda Rajapaksa, Mr. Gulwad was one of those members of parliament of the Sri Lanka Freedom Party who walked out with him and who supported him at that election that took place in 2015. I think Mr. Gunawardena was guided by certain principles when he took that decision. There was no guarantee that Mr. Maithripala Sirisena would be the winner. Mr. Gunawardena was holding a position already as Member of Parliament in the Sri Lanka Freedom Party under the former government, and there was an element of risk in that decision he took. But he nevertheless took that decision, because I think he realized, as many of us did, that the country was moving towards a dictatorship. The country was ceasing to be a united country. People felt excluded. All the people who lived in this country did not feel included, part of an inclusive society, part of a country in which they had a place. And I think there was inequality, there was injustice amongst the different people who lived in this country, and it was in that background that I think the present president, His Excellency Maithripala Sirisena, walked out of the Sri Lanka Freedom Party and became the joint opposition candidate. And it was also in that background that Mr. Gunawardena himself took a bold decision to abandon his party, to leave his party and come out and oppose the candidate of the Sri Lanka Freedom Party at that point of time, Mr. Mahinda Rajapaksa. That was a bold decision, and I think a decision indicative of his character, his determination, his will to do the right thing. And I remember I met him at that time, and he was very firm in regard to the decision he had taken. Well, sir, we are moving now in a different direction. It's our expectation that we will be able to complete this journey successfully. that we will be able to transform this country into a country in which all people who live in this country have a sense of equality, a feeling that justice is being done, and that they are part and parcel of this country, that this country belongs to them, that they belong to this country, and that they can live in this country as equal citizens. I think Mr. Gunawardena played a remarkable role in bringing about a situation where we commenced that journey. I have many thoughts about Mr. Gunawardena, sir. He was a person who was generally very kind, and though he sometimes appeared to be a tough person, he was essentially a very kind and simple person. I join this House, sir, in expressing our deepest condolences to Mrs. Gunawardena and the family members over this sad bereavement in their family. And may I request, sir, that this House's condolences be conveyed to the family. Thank you.
Bismillah ar-Rahman ar-Rahim. Garu Kathanayakathumani, api atharin akalwa wenwu MKDS Gunawardena methumange shoka prakashayedi Sri Lanka Muslim Congress niyojane karamin wacana swalpayak ekathu kirimata labima pilibandawa obathumata mama මගේ ස්තුතිය පුද කරන අතර MKDS ගුණවර්ධන කියන පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන් ඇමතිතුමන් එතුමන්ගේ නාමය මේ සභාගර්භය තුල විතරක් නෙවෙයි රට පුරාම සදාකල්ව අමරණීය නාමයක් හැටියට පදිත තිබීමේ ඒ කීර්ති නාමය එතුමාට ලැබෙන්නේ විශේෂයෙන්ම මේ රටේ අපි යහපාලනයක් ඇති කිරීම සඳහා එඩිතරව එවකට ආණ්ඩුවේ තනතුර දරූ මන්ත්‍රීතුමන් අපගේ වර්තමාන ජනාධිපතිතුමන් සමග වෙන්වීම තුල අපි කවුරුත් එතුමන්ට සදාකල්ව ණය ගැතියි කියලා මම කිව යුතුයි. ඒ තීරණය මත තමයි මොකද ඒ ආණ්ඩුවෙන් මුලින් වෙන් වෙච්ච එතුමන් ඒ වගේම අන්තිමට වෙන් වූ කෙනෙක් හැටියට මම එතුමන් තරම් එඩිතරකමක් මට තිබුණේ නැහැ. එතරම් ඉතාම භයානක අභියෝගාත්මක තීරණයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැරණි සමාජික කැටියට එතුමා ගත්තනම් ඒ තීරණය තුල එතුමාගේ නාමය මේ රටේ යහපාලනය ඇති කිරීම සඳහා සදාකල් අමරණීය නාමයක් කැටියට පදිත වෙනවායි කියන එක අපි කවුරුත් පිළිගත යුතුයි. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ තමයි මේ මුළු රටේම අඩුම මන්ත්‍රී සංඛ්‍යාව තියෙන දිස්ත්‍රික්කය. නිතරම සමහර විට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය වැනි අපවැනි පක්ෂ ගන්නා තීරණය මත සමහර විට එතුමන්ට ආසනය අහිමි වෙලා තිබෙනවා. මොකද දැන් තියෙන ප්‍රසාද ආසන ක්‍රමයත් සමග
ද්‍රවිඩ ජාතික සන්ධානය ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ බහුතරයක් ද්‍රවිඩ ජනයා වැසෙන දිස්ත්‍රික්කයක් හැටියට සමහර විට සිංහල ජනතාවගේ නියෝජනය එක්සත් ජාතික පක්ෂයේ ලැබුණා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැබෙන්නේ නැහැ. පක්ෂ දෙකේම මන්ත්‍රීවරු පත් වෙනවා කියන එක එතරම් ලේසි පහසු වැඩක් නෙවෙයි. නමුත් එවැනි කාල සීමාවක එතුමා නියෝජනය කරපු ජනතාව වෙනුවෙන් කරපු සේවාව, ඒ ජනතාව වෙනුවෙන් එතුමා කරපු කැපවීම ඉතාම හොඳටම දන්නා කෙනෙක් හැටියට. අපි කවුරුත් එතුමා සිංහල ජනතාව විතරක් වෙනුවෙන් විතරක් නෙවෙයි, මට අද වගේ මතකයි මූතූර් ගම්මානය එල්ටීටී ත්‍රස්තවාදයන්ගේ ග්‍රහණයට පත් වූ 2006 වසරේ ඒ ගම්මානයෙන් 50,000කට වැඩි ජනතාවට අවතැන් වන්න සිදු වුණා කන්තලේ ප්‍රදේශයට. මාස 6ක කාලයක් ඒ කන්තලේ ප්‍රදේශය තුළ ඒ විශාල ජනසංඛ්‍යාවක් අවතැන් වුවන් හැටියට පැමිණෙද්දී මේ රටේ සිංහල බෞද්ධ ජනතාව තමන්ටම සුරුපුරුදු තමන්ගේ ආගන්තුක සත්කාරය උසස් ලෙස ඉතාම උත්තරීත ලෙස පෙන්නුම් කරද්දී ඒ ප්‍රදේශය නියෝජනය කරපු මන්ත්‍රීතුමෙක් හැටියට සංවිධායකතුමෙක් හැටියට එතුමා අපිට ලබා දුන්න සහයෝගය මට කවදාකවත් අමතක වෙන්නේ නැහැ. පන්සල් භූමිය ඇරලා දුන්නා. සිංහල පාසල් හිස් කරලා ලබා දුන්නා. මොකද ඒ සම්පත් හදා බෙදා ගැනීමට සිදු වුණු ඒ අවදි එවෙලේ අපට විශේෂයෙන්ම මුස්ලිම් ජනතාව නියෝජනය කරන නායකයෙක් හැටියට මන්ත්‍රීතුමෙක් හැටියට මම එතුමා අපිට ලබා දුන්නේ සහයෝගය ගැන මම මතක් කළ යුතු වෙනවා. ඒ විතරක් නෙවෙයි. එතුමන්ට තිබුණා එතුමන්ගේ කටිකත්වය පිළිබඳව අපි කවුරුත් දන්න. එතුමන්ගේ හඬ අද සම්පූර්ණයෙන්ම මේ සභාගර්භය තුළ අපට ඇහෙන්න නොලැබුණත් ඒකේ දෝංකාරය මට අදත් දැනෙනවා. එතරම් දුරට ශක්තිමත් ලෙස තමන් ඉදිරිපත් කරන කරුණු, තමන් නියෝජනය කරන ඒ ගම්බද ජනතාවගේ උවමනාවන් පිළිබඳව. එතන කතා කරද්දී අගමැතිතුමන් කියා සිටියා වගේම ජනාධිපතිතුමන් මතක් කරා. තමන් නියෝජනය කරන ජනතාවගේ ආර්ථිකමය ප්‍රශ්න, විශේෂයෙන්ම කන්තලේ සීනි කර්මාන්තය නැවත පිහිටුවීම සඳහා එතුමා දරපු උත්සාහය, අමාත්‍ය මණ්ඩල තුළ නිතර වෙලේ වෙනත් ඇමතිවරයෙක් සම් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරාම මොනම ආකාරයෙන් හරි කන්තලේ සීනි කර්මාන්තයේ නැවත පණ ගැන්වීම පිළිබඳව එතුමන් ඒ කාරණේ මතු කරනවා. ඉතින් ඒ වගේ අන්තිමට එතුමාගේ උත්සාහය සාර්ථක වීමට පෙර එතුමන් අපෙන් වෙන් වුණත් උක්කර්මාන්තය නැවත පිහිටු වෙලා ඒ වගේම උග්ගොවියන් ඒ කර්මාන්තයට නැවත අවතීර්ණ වුණා නම් MKDS ගුණවාදන කියන නාමය කවදත් අමතක නොකළ යුතුයි. ඒ විතර නෙවෙයි කන්තල ජලාශයේ ධීවරයන්ගේ ප්‍රශ්නය පිළිබඳව නොයෙකුත් ගැටලු මතුවුණ වෙලේ ඒ සාකච්ඡාවලදී එතුමන් ඒ ධීවරයන් මොන ජාතියකට අයත් වුණා කියන පදනමින් නෙවෙයි ඒ ධීවරයන්ගේ ගැටලු निराකරණය කිරීම පිළිබඳව ඉදිරිපත් වෙලා ඒවට ලබා දුන් සහයෝගය අපට කවදත් අමතක වෙන්නේ නැහැ. ඊට වඩා විශේෂයෙන්ම ගිය ආණ්ඩුවෙන් ඉවත් වෙලා මේ යහපාලන ආණ්ඩුව ඇති කිරීම සඳහා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපිත කිරීම සඳහා ඒකාධිපතිත්වය කරා ගිය ගමන නතර කිරීම සඳහා එතුමන්ගේ කැපවීම කවදත් අමරණීයයි කියන එක නැවත වාරයක් කියමින් එතුමන්ට එතුමන් අදහපු උතුම් බුදුදහමට අනුකූලව නිවන් සැප ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ සභා ගර්භයේ මේ විවාදය වෙලාවේ පැමිණ සිටින එතුමන්ගේ ආදරණීය භාර්යාවන් එවැගේම නලින් ගුණවර්ධන පුත්‍රත්ඥයන් ඇතුළු අනිකුත් පවුලේ සමාජිකයන්ට අපේ සංවේගය පළ කරමින් මම මගේ කතාව සමාප්ත කරනවා. ස්තුතියි.
ඔන්න අමරතුංග මහත්මයා
කතානායකතුමනි අද මේ උත්තරීතර සභාව රැස්ුණේ මේ රටේ ජීවත් වූ සුවිශේෂ දේශපාලඥ පිළිබඳව ගුණකතනයන් කීපයක් අද රටට පිළිගන්වන්න. මෙතනදී අපි ප්‍රධානතුමත් පේකරු අගමැතිතුමත් එතුමාගේ වුණු සේවය පිළිබඳව දීර්ඝ ලෙස කරුණු කාරණා ඉදිරිපත් කරන්න යෙදුණා. එතුමා ගම්පා දිස්ත්‍රික්කයෙන් තමයි උපත ලබා අධ්‍යාපනය ලබලා රාජ්‍ය සේවයටත් එතනින් පොලිස් සේවාවටත් කටයුතු කරමින් පසුව දේශපාලඥයෙක් හැටියට පාර්ලිමේන්තු සභා මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නියෝජ්‍ය ඇමතිවරයෙක් එවැගේම අවසානයේ කැබිනට් ඇමතිවරයෙක් හැටියට කටයුතු කළේ. එතුමා තාමත් ආදර්ශමත් දේශපාලඥයෙක් කියන එක තමයි මම මතක් කරන්න ඕනේ. කිසිම දවසක එතුමා ලැබිච්ච තනතුර තුලින් එතුමාගේ බලමහිමය ඉදිරිපත් කරන්න කල්පනා කෙරුවේ නැහැ. හැම වෙලාවෙම සාධාරණත්වයේ උදෙසා තම ජීවිතය කැප කරපු දේශපාලඥයෙක් මගේ අදහස ඇතුළේ. මම එතුමාව බොහොම කිට්ටුවෙන් ආශ්‍රය කෙරුවේ මම නීති හා සාමය අමතිවරයා හැටියට පහුගිය අවුරුද්දේ එතුමා සංග බොහොම කිට්ටුවෙන්ම කටයුතු කළා. එතුමා මට උපදෙස් ලබා දුන්නා කොහොමද පොලිස් කටයුතු එහෙම නැත්නම් පොලිසියේ ක්‍රියා කර යුත්තේ කියන එක. විශේෂයෙන්ම පේගරු අගමැතිතුමා සඳහන් කරපු හැටියට සුළු නිලධාරීන්ගේ අවශ්‍යතාවයන් පිළිබඳව මට උපදෙස් දුන්නා. මගේ හැම උත්සවයකටම පොලිසිය සම්බන්ධ හැම උත්සවයකටම එතුමා සහභාගී වුණා. සහභාගී වෙලා මට අනුශාසනා උපදෙස් දුන්නා කොයි විදිහටද මේ පොලිසිය සමග කටයුතු කළ යුත්තේ කියන එක. මම ඒක කවදාවත් සමතක කරන්නේ නැහැ. අපි කනගාටු වෙනවා එතුමා විශාල විශාල සේවයක් ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයට එවාගේම එතුමා හබෝව් ඒ අමාත්‍යංශවලදී දැකූ සේවය අද මේ රටට නැතිවීම ගැන මේ රටට විශාල පාඩුවක් කියලා මම කල්පනා කරනවා. මේ විදිහේ ගතිගුණ ඇති අවංක දේශපාලකගේ අභාවය පිළිබඳව එතුමාගේ අභාවයට ප්‍රථමයෙන් ඉඩම් මාර ඇමතිවරයා හැටියට එතුමා විශාල වැඩ කොටසක් සැලසුම් කරලා තිබුණා. ඒ සැලසුම් ක්‍රියාත්මක කරන්න සූදානම් වෙන අවස්ථාවදී තමයි එතුමාට මේ අවසාන ගමන යන්න සිද්ධ වුණේ. එතුමාගේ භාර්යාවත් දූ පුතුණුත් සියලු දෙනාම එතුමාට පූර්ණ සහයෝගය ලබා දුන්නා. එතුමාගේ දේශපාලන කටයුතු වලදී අපි ඔක්කොම සියලු දෙනාම කනගාටු වුණා. එතුමාගේ අභාවය පිළිබඳ ප්‍රවෘත්තිය ලැබුණා. එතුමාගේ තනතුර ගරු ජනාධිපතිතුමා අගමැතිතුමා පැවරුවේ මට ඉඩම් ඇමති ධුරය. මම ඒ ධුරයේදී විශේෂයෙන්ම ආපසු හැරිලා බැලුවා ගුණවර්ධන මැතිතුමා මොනවද සැලසුම් කරලා තිබුණේ, මොනවද එතුමා ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තු වුණේ කියන එක. අගමැතිතුමා සඳහන් කළා ඉඩම් ආඥා පනත සංශෝධනය කරලා ඔප්පු ලබා දීම සින්නක්කර ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්නේ. දැන් ඒ පනත සකස්වමින් වැඩ කටයුතු කරගෙන යනවා. ඉදිරියේදී ඒ පනත සම්මත වුණාම බලපත්‍ර ස්වර්ණ භූමි ජය භූමි ඔය ආදී ඔප්පු ලබාපු ඉඩල්ලාභීන්ට සින්නක්කර ඔප්පු ලබා දෙන්න අවස්ථාව සැලසෙනවා. බොහොම වැදගත් ප්‍රතිපත්තියක්. දාස් ගානක් ඒ ක්‍රියාදාමය බලාගෙන ඉන්නවා. එම නිසා අපි ඒ එතුමා ආරම්භ කරපු වැඩපිළිවෙල ඉදිරියට ගෙනියනවා කියන එක මේ අවස්ථාවේදී මේ සභාවේ ප්‍රකාශ කරමින් මෙතුමාගේ අභාවය පිළිබඳව මම හිතනවා මේ සභාවේ මට පෙර කතා කර අපේ ජනාධිපතිතුමා අගමැතිතුමා එවාගේ අනිත් පක්ෂ නායක විපක්ෂ නායකතුමා සවිස්තරව එතුමාගෙන් තිරුකුණාමල දිස්ත්‍රික්කයට උණු සේවාවක් එවාගේම එතුමා දැරූ නිරතර තුළින් ඒ සේවාවන් පිළිබඳ කතා කරන නිසා මම ඒ ගැන නැවත වරක් මේ සභාව ඉදිරිපත් කරන්න යන්නේ. එහෙත් විශේෂයෙන්ම එතුමාගේ භාර්යාවටත් පුත්‍රරත්නයටත් දැරියන්ටත් සියලු දෙනාටම මගේ පෞද්ගලික කණගාටුව සහ අපේ පක්ෂයේ කණගාටුවක් මේ අවස්ථාවේ ඉදිරිපත් කරමින් ඔහුට මොක්ස් අපේ වාක්‍ය ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා.
ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා.
ගරු කථානායකතුමනි, දීර්ඝ කාලයක් මෙම ගරු සභාව නියෝජනය කළ අපේ MKDS ගුණවර්ධන මැතිතුමාගේ අභාවය පිළිබඳ ඒකාබද්ධ විපක්ෂයේ වෙනුවෙන් වචන කීපයක් එකතු කරන්නට අවස්ථාව ලැබීම දීම ගැන ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. එතුමා මේ ගරු සභාව නියෝජනය කරන්නට පැමිණියේ අපි සමග ප්‍රථම වතාවට 1989 ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ඉතාම බරපතල අභියෝගයකට මුහුණ දුන්න අවතිය. දකුණ තුල විශාල භීෂණයක් තිබුණා. ඒ කාලේ ගම්මට්ටමේ බිම්මට්ටමේ ඇතිවෙලා තිබුණ මතය තමයි හොර පාර්ලිමේන්තුව වර්ජනය කරව, පාර්ලිමේන්තු මැතිවරණයට ඡන්දෙ දෙන අයට දඬුවම මරණයයි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස ඡන්දෙ ඉල්ලන සියලු දෙනාටත් දඬුවම මරණයයි කියලා ජනතා විමුක්ති පෙරමුණ විසින් විශාල ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී මතවාදයක් ඉදිරිපත් වෙලා තිබුණා. ඒ නිසා අපි කවුරුත් කුමන දේශපාලන පක්ෂයක වුණත් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය තුළ ඒ පක්ෂවලින් නාම යෝජනා දුන්නේ මරණ සහතිකය සමගින්. ඒ අභියෝගාත්මක මැතිවරණයේදී ජයග්‍රහණය කරලා එදා අතිගරු ජනාධිපති වර්තමාන මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්, අපේ සභානායක කිරියැල්ල මැතිතුමන්, SB සභානායක මැතිතුමා, අපි ගරු සිරිමාව බණ්ඩාරනායක මැතිනියගේ විපක්ෂ නායකත්වයෙන් මේ පැත්තේ අසුන්ගෙන හිටියා. ඒ කාලේ විවිධ දේ සඳහා අරගලය කරන්නට සිද්ධ වුණා. එම්.එච්. මොහොමඩ් මැතිතුමා කථානායකතුමා වශයෙන් සිටියේ දුෂ්කර ප්‍රදේශවල මන්ත්‍රීවරුන්ට නිවාස තිබුණේ කොළඹ නවාතැන්ගන්න සාවස්තිය පමණයි තිබුණේ. මට මතකයි ඒ දුෂ්කර ප්‍රදේශවල සියලුම මන්ත්‍රීවරු වෙනුවෙන් MKDS ගුණවර්ධන මැතිතුමා තමයි ඈත එපිට පළාත්වල මේ ගරු සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට නිවාසයක් තිබිය යුතුයි කියන සටන කරන අවධියේ එතුමා සමහර දවස්වල පාර්ලිමේන්තුවේ එළියේ කොට්ටයක් පැදුරක් අරගෙන ආවා මන්ත්‍රීවරුන්ට නිවාස දෙනතේ මේ පාර්ලිමේන්තුවේ නිදාගන්නවා කියලා. එහි ප්‍රතිඵලයක් ලෙස එවකට නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස සිටි ප්‍රසන්න ගුණවර්ධන මැතිතුමා ප්‍රේමදාස ආණ්ඩුවේ නියමයේ මත මේ මාදිවෙල නිවාස සංකීර්ණයේ ඇති කළා. එනිසා අද මන්ත්‍රීවරුන්ට නිවාස ලැබුණා නම්, අද ඈතේ පිට මන්ත්‍රීවරු නිවාසවල ඉන්නවා නම්, ඒ ඉන්න නිවාස ලැබී ලබා දීමේ ගෞරවය MKDS ගුණවර්ධන දිවංගත මන්ත්‍රීතුමාට හිමි විය යුතුයි කියලා මම කල්පනා කරනවා. ඒ වගේ මේ අවධිය තුලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහජන එක්සත් පෙරමුණ නව සම සමාජ කොමියුනිස්ට් පක්ෂවල නියෝජනයක් තිබුණා. මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට එන්ට තිබුණේ බියෙන් හා සැකින්. මට මතකයි වාසුදේව නානායක්කාර මන්ත්‍රීතුමා පැමිණියේ වෑන් රථයක හොයාගන්න බැරි වෙන විදියට විශාල යකඩ හුවරුවකින් ආවරණය කරගෙන තමයි එතුමා ආවේ. තැන තැන මිනී දකින්න තිබුණා. කොයි පැත්තෙන් කොයි මොහොතේ මරණය ලැබෙනවද කියලා විශ්වාසයක් තිබුණේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් විවිධ කණ්ඩායම් වලින් කොයි කණ්ඩායමෙන් එනවද දන්නේ නැහැ. මරණීය තර්ජන තිබුණා. හැබැයි එවකට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා ලෙස සිටි රංජන් විජේරත්න මැතිතුමා පක්ෂ විපක්ෂ ભેදයෙන් තොරව සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පූර්ණ ආරක්ෂාවක් ලබා දෙන්නට කටයුතු කළා. අපේ ජෝන් අමරතුංග මැතිතුමාත් ආරක්ෂක අමාත්‍යංශ භාරව මන්ත්‍රීවරුන්ට එහෙම ප්‍රශ්න තියෙනවද කියලා බැලුවා. ඒ ගැනත් මතක් කරන්න ඕන. ඒ අවස්ථාවේදී එතුමා කන්තලේ වැනි දුෂ්කර ප්‍රදේශයක ඉඳන් මේ සභාව නියෝජනය කරන විට එතුමා LTTE ත්‍රස්තවාදයේ ආරම්භ වීමෙන් පස්සේ හඬක් නගන්න බැරි නිරාවුද අවිහිංසක මිනිස්සුන්ගේ හඬ නැගීම වෙනුවෙන් මේ ගරු සභාව ඉතාම පුළුල් ලෙස භාවිතා කළා. තර්ජිත ගම්මානවල අහිංසක මිනිස්සු දහස් ගණනින් මරා දානකොට ඒ වේදනාව දුක බොහොම බරපතල ලෙස හඬින් මේ සභාවේ ඉදිරිපත් කළේ MKDS ගුණවර්ධන මන්ත්‍රීතුමා. එතුමා රංජන් විජේරත්න ආරක්ෂක ඇමතිතුමා සමග ඉතාම උණුසුම් ලෙස වාද විවාදවල පැටළුණා. එනිසා එතුමාගේ ස්ථාවරයක් තිබුණා මේ රටේ රට කඩන්න නැතුව බෙදන්න නැතුව උතුරු නැගෙනහිර ඒකාබද්ධ නොකොට සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් සියලු මිනිස්සු ත්‍රස්තවාදයෙන් ආයුධ වලින් තොරව ප්‍රශ්න විසඳගත යුතුයි කියන ස්ථාවරයේ හිටියා. එනිසා මම හිතනවා එතුමාට ගෞරවයක් ලෙස ඒ 1989 සිට 94 දක්වා අපි මේ සභාවේ කරන සියලු කටයුතු අද කියනවට වඩා වාර්තා වෙලා තියෙන හැම අකුරක්ම මුද්‍රණය කරලා. එනිසා MKDS ගුණවර්ධන මැතිතුමාට ගෞරවයක් දක්වනවා නම් එතුමාගේ දේශපාලනයේ ස්වර්ණමය අවධිය ලෙස ඒ නැගෙනහිර පළාතේ ජනතාව වෙනුවෙන් එතුමා මේ ගරු සභාවේදී නගපු හඬ පිළිබඳ හැන්සාඩ් වාර්තා එකතු කරලා පොඩි කෘතියක් මුද්‍රණය කරන්නට පුළුවන් නම් එය දිවංගත එතුමාට කරන උපහාරයක් ලෙස අපිට සලකන්න පුළුවන්. ඊට පසු කාලයේදී එතුමා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යටතේ බුද්ධ ශාසන කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස විශාල සේවයක් මේ රටේ බුද්ධ ශාසනය වෙනුවෙන් ඉෂ්ට කළා. එතුමා රෝගාතුර වුණා. ඒ රෝගාතුර වුණු අවස්ථාවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉතාම ලිංගතු හෘදයාංගම භවකින් එතුමාගේ රෝගය සුවපත් කිරීම සඳහා කරන්න පුළුවන් සියලු අනුග්‍රහයන් දක්කපු බව මම මේ අවස්ථාවේදී මතක් කරන්න කැමති වෙනවා. නමුත් අපි කාටත් පොදු ධර්මතාවයේ අනුව එතුමාට ඒ වැළඳුන රෝගයෙන් ගැලවෙන්න බැරි වුණා. එතුමා අද දිනේ සිටියා නම් අවශ්‍යම මේ වන විට එතුමාගේ ලොකු ප්‍රාර්ථනාවක් තිබුණ හිඟුරාණ සීනි කන්තලේ සීනි කර්මාන්තේ වැනි කර්මාන්ත ආරම්භ කළ ඒ ප්‍රදේශයට වැඩි සේවයක් කරන්න හිටියා. එතුමා එහෙනම් අද පාර්ලිමේන්තුවේදී රුපියල් 30ක් වෙච්ච සීනි සඳහා වූ බද්ද 125ට අඩු කළාම ඒ දේශීය උක්කර්මාන්තේ නියුතු වෙන අය වෙනුවෙන් මේ සභාව ඇතුළේ විශාල හඬක් නගන්න තිබුණා. උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරන්න සූදානම් වෙනකොට ඒ කරන්න එපායි කියලා විශාල හඬක් එතුමාට ඒ ප්‍රදේශය වෙනුවෙන් නගන්න තිබුණා. එතුමා පොලිස් නිලධාරියෙක් ලෙස සේවය කළ නිසා කුරිරු ත්‍රස්තවාදී අනිතු ඵලයතුමා හොඳින්ම දැක සිටි නිසාත් ඒ වෙනුවෙන් කැපවෙච්ච ත්‍රිවිධ හමුදාව හා පොලිසිය දඩයම් කිරීම නවත්වන්නට කියලාත් මේ පාර්ලිමේන්තුවේ විශාල හඬක් නගන්න තිබුණා. නමුත් එතුමා නොමැති වීම නිසා ඒ අඩුව අපිට දැනෙනවා. ඒ විශාල යුග මෙහෙවරක් කර එතුමාගේ ඒ සේවය අපි සදාකාලිකව අගය කරන අතර විශේෂයෙන් දුෂ්කර පළාත්වල හඬක් නැගිය නොහැකි ලක්ෂ සංඛ්‍යාත ගොවීන් විවිධ ජනවර්ගයන්ට අයත් අහිංසක ජනතාව වෙනුවෙන් එතුමා කරන්ට බලාපොරොත්තු වහා කළ කාර්ය පිළිබඳ අපේ ගෞරවයත් ස්තුතියත් පුද කරමින් විශේෂයෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායමේ ශෝකය එතුමාගේ පවුලේ සියලු ඥාතීන්ට දරුවන්ට බිරිඳවරුන්ට සඳහන් කරමින් එතුමාට සදා නිසංසල නිවන් සුව ප්‍රාර්ථනා කරමි.